ගරු නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීතුමිය, ඔබතුමීට මිනිත්තු 10ක කාලයක් තිබෙනවා.
ගේමු. මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, මං හිතන්නේ විපක්ෂයේ විවිධ මන්ත්‍රීවරුන්ගෙන් විවිධ අදහස් අද විවාදයට අදාළව උද්ගත වෙලා තියෙන තත්ත්වයක්. කොහොම වුණත් අද අපිට නිශ්චිතව කතා කරන්න තියෙන්නේ 2014 අංක 13 දරන ඉදිකිරීමේ කර්මාන්ත සංවර්ධන පනතේ යම් නියෝග සෑදීම සම්බන්ධයෙන් එහිදී යම් සංඛ්‍යා දත්ත කිහිපයකට අවධානය යොමු කරන්න මං කැමතියි. ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවෙන් සෑම මාසයකම මේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළව ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉදිරිපත් කිරීමක් කරනවා මාධ්‍ය නිවේදනයක් මගින්. මේ දර්ශකයට අනුව 2025 අප්‍රේල් මාසයේ ඉදිකිරීම් අංශයේහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සමස්ත ක්‍රියාකාරකම් දර්ශකයේ අගය 41.4%. එතකොට අප්‍රේල් මාසයේ 41.4ක් වෙච්ච මේ දර්ශකයේ අගය මැයි මාසයේ වෙනකොට 59.7ක් දක්වා ඉහළ යනවා මේ දර්ශක අංකය. අප්‍රේල් මාසයේ උත්සව සමය හැබැයි මේ තත්වයෙන් පසුව මැයි මාසයේ වෙනකොට මේක 59.7 දක්වා ඉහළ යනවා. 50 ඉක්ම වූ ප්‍රශස්ත අගයක මේ ඉදිකිරීම් කර්මාන්තයට අදාළ මේ දර්ශකයේ අගය පවතිනවා. ඊළඟට ජූනි මාසයේ වෙනකොට මේ දර්ශකයේ අගය 58.6%. ඒකෙන් ඇත්තටම පෙන්නුම් කරන්නේ මේ ව්‍යාපෘතිවල සිද්ධ වෙච්ච ධනාත්මක වර්ධනය ස්ථාවර මිල මට්ටම නිසා අපේ ඉදිකිරීම් කර්මාන්තයේ තියෙන ස්ථාවර බව, ප්‍රගතිශීලී ගමන. 2025 ජූලි මාසයේ අවසන් මාසයේ දර්ශකයේ අගය 62.2%. එතකොට මොකක්ද මේ දර්ශකය හරහා කියාපාන කරුණ? ඉදිකිරීම් කටයුතු සඳහා තවදුරටත් ලංකාවේ හිතකර පරිසරයක් පවතිනවා කියන එක. මේ දර්ශකාංකයේ ඉහළ යනවත් එක්කම අපිට අමතක කරන්න බෑ සේවා නියුක්ති දර්ශකයේ ඉහළ යනවා. ඒ වගේම තොග මිලදී ගැනුම් දර්ශකයත් කැපී පෙනෙන ලෙස ඉහළ යමින් තිබෙනවා කියන එක. එතකොට මේ ඇනවුම් දර්ශකයත් තවදුරටත් ඉහළ යමින් තියෙනවා. දැන් අපි අද තත්ත්වයත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් පහුගිය කාල පරිච්ඡේදය අපිට අමතක කරන්න පුළුවන්ද? පහුගිය කාල පරිච්ඡේදය තුල මේ රටේ ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටුණු ආකාරය, මේ රටේ මූල්‍ය අර්බුදයට මුල වුණේ මේ රටේ පැවතිච්ච අසාර්ථක දේශපාලන නායකත්වය, ඉතාම අදූරදර්ශී විදිහට දේශපාලනඥයන් ඒ වගේම ප්‍රතිපත්ති සම්පාදකයන් කටයුතු කරපු නිසා තමයි ඒ දේශපාලන අස්ථාවරත්වයත් එක්ක මේ රට මූල්‍ය අර්බුදයක් කරා ගියේ. එතකොට අපේ රටේ රැකියා ලක්ෂ ගණනින් අහිමි වුණා. පෙදරේරුවෝ, JCB යන්ත්‍ර ක්‍රියාකරුවෝ, අත්තුදව්කරුවෝ, ගබඩා බාරකරුවෝ, ගිනුම් ලිපිකරුවෝ, කොන්ත්‍රාත්කරුවෝ, මේ හැමෝටම ලක්ෂ ගණන් තමන්ගේ රැකියාවන් අහිමි වෙලා තිබුණා. ඒ වගේම මහා පරිමාණ මාර්ග සංවර්ධන ව්‍යාපෘති අතරමඟ නතර කරන්න සිද්ධ වුණා. අහස උසට ගොඩනැගෙන ගොඩනැගිලි ඒවා අතරමඟ නතර කරන්න සිද්ධ වුණා. එතකොට කවුද මේකට වග කිව්වේ? ඔය කියන විදිහට විපක්ෂය හරියට මේ රට කරානම්, මේ රටේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කරානම්, එහෙනම් විපක්ෂය කියන විදිහට වාහන අපිටත් ගන්න තිබ්බා. එහෙනම් හැමෝටම වාහනේ ගන්න පුළුවන්. එහෙම ගන්න බැරි වුණේම එදා ආණ්ඩු කරපු අය මේ රට හරියට කරේ නැති නිසා කියන එක තේරුම් ගන්න තරම් මේ අය ඇයි පසුබසින්නේ කියන එක තමයි අපි කල්පනා කරන්න ඕනේ. එතකොට නව වටේකින් මේ රටේ මහජනතාව ජනවරමක් දීලා තියෙනවා රටම එකම වැඩබිමක් බවට පත් කරන්න. දැන් ඉදිකිරීම් කර්මාන්තය නැවත වතාවක් පණ ගසමින් යලි නැගිටලා තියෙනවා, හිස ඔසවලා තියෙනවා, රැකියා නිර්මාණය වෙලා තියෙනවා, වෙළඳපොළ ශක්තිමත් වෙලා තියෙනවා, ආයෝජකයන් ලංකාවට එනවා, ඒ වගේම විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. වංචාවකින් තොරව, දූෂණයකින්, අක්‍රමිකතාවයකින් තොරව මේ රටේ නැවත වතාවක් ඉදිකිරීම් කර්මාන්තය ගොඩනංවන්න පුළුවන් කියලා. මොකද හැම ව්‍යාපෘතියකින්ම 10%ක් ගහන දේශපාලනඥයෝනේ, මිස්ටර් 10% ලා නෑ. ඒ වගේම කියන්න ඕනේ අධිකරණ කටයුතු මගහරින අය අපේ ආණ්ඩුවේ නැහැ. නයා ගැහුවා කියලා අධිකරණය මගහැරපු, පුටුවෙන් වැටුණා කියලා අධිකරණය මගහැරපු අය එදා හිටියා. එහෙම අය නැහැ. ඒ නිසා අධිකරණය ගැන විශ්වාසයක් තියෙනවා. අධිකරණයේ කටයුතු ගැන අපිට ඒ විශ්වාසය නිසාම ආණ්ඩුවට වෙන්න පුළුවන්, විපක්ෂයට වෙන්න පුළුවන්, ඕනෑම මහජන නියෝජිතයෙක්ට එරෙහිව සිද්ධ වෙන්න පුළුවන් අධිකරණ කටයුත්ත. ඒ ගැන විශ්වාසයේ තියලා අධිකරණයට ඒ වගකීම් ඉෂ්ට කරන්න නිදහස අවස්ථාව ස්වාධීනත්වයේ ස්ථාවරත්වයේ පවරලා තියෙනවා. ඒ නිසා අධිකරණයේ කටයුතු වලට ව්‍යවස්ථාදායක අතපවපු ඒ කාල සීමාව අපි නව රජයක් එක්ක අවසන් කරලා තියෙනවා. ඒ නිසා අධිකරණයේ කටයුතු ස්වාධීනව යනවා. ඒ වගේම කියන්න ඕනේ මේ රටේ බොහොම හොඳ අවංකව කැපවීමෙන් වැඩ කරන දක්ෂ ව්‍යවසායකයන් සහ ව්‍යාපාරික ප්‍රජාව ඉන්නවා. ඒ වගේම බොහොම නිර්මාණශීලී නවෝත්පාදක රක්ෂණ සපයන්ෝ ඉන්නවා. විශ්වාසයෙන් වැඩ කරන්න පුළුවන් මූල්‍ය සමාගම්, හොඳ බැංකු පද්ධතියක් තියෙනවා. ඒ වගේම බලගතු වෙළඳ මණ්ඩල සංගම් තියෙනවා. කාර්යක්ෂම රාජ්‍ය නිලධාරීනුත් ඉන්නවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලක් තියෙනවා. හැබැයි ඒ සියල්ල තිබුණත් හොඳ දේශපාලන නායකත්වයක් නැත්තම්, ප්‍රතිපන්ති සම්පාදක මණ්ඩලයක් නැත්තම් මේ රට මේ දක්වා අරගෙන එන්න පුළුවන් කමක්
නැහැ. ඒ නිසා තාම දෙකක කාලයක් තිබෙනවා.
එහෙමයි මුල් අස්නාරූඪ මන්ත්‍රීතුමියනි, අද මේ 2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත ප්‍රකාරව අපි මේ ඇති කරන්න යන නීතිමය ප්‍රතිපාදනවල විශේෂත්වය තමයි, එකක් මේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත ප්‍රකාරව අපි බිහි කරගත්ත ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය හරහා අපි ඒ අධිකාරියේ මූලික අරමුණු අතර එන එකක් තමයි මේ තීරකවරුන්ට අවස්ථාවක් ලබා දීම සහ මේ තීරකවරුන් ලියාපදිංචිය නියාමනය කිරීම ඉතාම හොඳින් සක්‍රීයව සිද්ධ කිරීම. ඒ වගේම ඉදිකිරීමේ කොන්ත්‍රාත්කරුවන්ගේ ලියාපදිංචිය ශ්‍රේණිගත කිරීම සඳහා විධිවිධාන සැලැස්වීමත්, ඒ වගේම මේ කොන්ත්‍රාත්කරුවන්ගේ ව්‍යවසායකත්වය පෝෂණය කිරීම සහ ප්‍රවර්ධනය කිරීමත් මේ අධිකාරියේ අරමුණු පහුගිය කාල පරිච්ඡේදය තුළ නිසි පරිදි සිද්ධ කරන්න අවස්ථාවක් ලැබුණේ ඇයි? දේශපාලනඥයන්ගේ ඇඟිලි ගැසීම. හැබැයි ඒ ඇඟිලි ගැසීම් වලින් තොරව, විනිර්මුක්තව, ඉතාම පැහැදිලිව ස්වාධීනව දැන් අධිකාරියට තීන්දුව తీරන ගන්න පුළුවන්, ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්, ඒකට අවශ්‍ය කරන ප්‍රතිපාදන අපි සම්පාදනය කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ තීරකවරුන් කියලා කියන්නේ මේ පනත ප්‍රකාරව අපි ඇති කරන නීතිමය ප්‍රතිපාදනය හරහා, තීරකවරුන් කියලා කියන්නේ මේ ඉදිකිරීමේ කර්මාන්තයට අදාළව ගිවිසුම් වලදී ආරවුලක් ඇති වුණොත් ඒ ආරවුල නිරවුල් කිරීම සඳහා මැදිහත් වෙන පාර්ශවය. මේ පාර්ශවය ලියාපදිංචිය සඳහා පැවති ගාස්තුව, ලියාපදිංචිය අලුත් කිරීම සඳහා පැවති ගාස්තුව රුපියල් 20,000ක්. අපි ඒක 5,000ක් දක්වා අඩු කරලා තියෙනවා. ඒ නිසා අපි දකිනවා මේ වගේ සුමට නීතීන් පැනවීම තුළින්, නීතිය නම්‍යශීලී කිරීම තුළින් අපිට ඉදිකිරීම් කර්මාන්තයේ තවත් ප්‍රගතිශීලී වර්ධනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන එක. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේ රට ස්ථාවර ගමනක් කරා අරගෙන යන්න, මේ රටේ ජීවත් වෙන හැම ජන කොට්ටාශයකටම තමන්ගේ ජීවිතේ බලාපොරොත්තු වෙච්ච පරමාර්ථ කරා අරගෙන යන්න අවශ්‍ය කරන
ප්‍රතිපත්තිතුමේ කාලය අවසන්යි.
ඒ නිසා කතාව අවසන් කරනවා මන්ත්‍රීතුමියනි. ඒ නිසා ඒ ගමනට සහය වීම විනා මේ ගමන බංකොලොත් කරන්න බංකොලොත් විපක්ෂයක් විදිහට උඩගෙඩි දෙන්න එපා කියන එක, ඒක පාර්ලිමේන්තුවෙන් පිටදීත් පාර්ලිමේන්තුව ඇතුළෙත් ඒ කාර්යභාරය කරන්න එපා කියන එක විතරක් මේ වෙලාවේ සිහිපත් කරමින් මගේ කතාව අවසන් කරනවා.